ಗೌರವ ಶಾಂತಿ ಶ್ರೀಸ್ಕಂದರಾಸ.
நன்றி தலைமைதாங்கம் தலைவர் அவர்களே. இன்றைய பல்வேறு விதமான அமைச்சுக்கள் தொடர்பான இன்றைய விவாதத்திலே இந்த மலையக மக்களது பிரச்சினைகள் பற்றி பல்வேறுபட்ட கருத்துக்கள் இங்கு முன்வைக்கப்பட்டது. அவர்களுடைய வீட்டுரிமை, காணியுரிமை, சம்பளம் போன்ற பல்வேறு விடயங்கள் பிரஸ்தாபிக்கப்பட்டன. அந்த வகையிலே இந்த மலையக பெண்கள் எதிர்கொள்கின்ற பிரச்சினைகளும் இங்கு முக்கியமாக ஈண்டு கவனிக்கத்தக்க ஒரு விடயமாக அமைந்திருக்கின்றது. மலையக பெண்களை பொறுத்தவரையில் அந்நிய செலாவணியை ஈட்டிக் கொடுக்கின்ற மிக முக்கிய பங்கினை இந்த மலையக பெண்கள் ஆற்றி வருகின்றார்கள். அவர்கள் தங்களுடைய உடல் உழைப்பின் ஊடாக பகல் முழுவதும் வேலை செய்கின்ற வேளையிலே அந்த உழைப்புக்கேற்ற ஊதியம் அவர்களுக்கு வழங்கப்படுவதில்லை. அது மட்டுமல்ல, அவ்வாறான மலையக பெண்கள் இரட்டை சுமைகளை சுமக்கின்றார்கள். தங்களுடைய குடும்பத்திற்கான பொருளாதாரத்தை தேடிக் கொடுக்கின்ற அதே வேளையிலே வீட்டு நிர்வாகம், பிள்ளைகள் வளர்ப்பு போன்ற பல்வேறு விதமான சுமைகளையும் சுமக்க வேண்டிய ஒரு நிலையில் இருக்கின்றார்கள். ஆகவே இவ்வாறான உடல் ரீதியாகவும் தொடர்ந்து தங்களுடைய பங்களிப்பை செய்கின்ற இந்த பெண்களுக்கு தொடர்பாக பல நலநோன்பு திட்டங்கள் முன்வைக்கப்பட வேண்டும். அவர்களுடைய உடல் உழைப்புக்கேற்ற ஊதியங்கள் வழங்கப்படுவதோடு அந்த பெண்களை பாதுகாக்கின்ற வகையில் அவர்களுக்கான விசேடமான திட்டங்களும் மலையக ரீதிய மலையக பெண்கள் சார்பாக முன்னெடுக்கப்பட வேண்டும் என்ற எனது கருத்தை தெரிவித்துக் கொண்டு தொடர்ந்து கைத்தொழில் தொடர்பாக நோக்குகின்ற பொழுது போருக்கு பின்னரான காலப்பகுதியில் மீள்குடியேற்றம் நடைபெற்று வீதிகளும் கட்டிடங்களும் என பல்வேறு விதமான நடவடிக்கைகள் வடமாகாணத்தை பொறுத்தவரையில் மேற்கொள்ளப்பட்டிருந்தாலும் அங்கு வினை திறனான முறையில் அங்குள்ள இயற்கை மனித வளங்களை உபயோகப்படுத்த தவறிய காரணத்தினால் இந்த வடபகுதி தொடர்ந்தும் வேலையேற்ற பிரச்சினை மக்களுக்கு மக்கள் அங்கு காணப்படுகின்ற மூலப்பொருள்களை முடிவுப் பொருளாக மாற்றக்கூடிய கைத்தொழில்கள் ஆரம்பிக்கப்படாத போன்ற பல்வேறு பிரச்சனைகள் காரணமாக இந்த வடபகுதி தொடர்ந்தும் பாதிப்புக்குள்ளான நிலையிலே காணப்படுகின்றது. குறிப்பாக பன்னி பகுதியை பொறுத்தவரையிலே இந்த யுத்தத்தின் பின்னான காலப்பகுதியில் அங்கு நெல் உற்பத்தி மிகவும் மேலோங்கி நிற்கின்ற ஒரு நிலையை காணப்படுகின்றது. ஆனால் இந்த நெல் உற்பத்தியான மூலப்பொருளை முடிவுப் பொருளாக மாற்றக்கூடிய ஒரு சூழல் அங்கு ஏற்படுத்தப்படாமை இங்கு விசேடமாக குறிப்பிட வேண்டிய ஒன்றாக இருக்கின்றது. இந்த பாரம்பரிய மில் அங்கு இயங்கி வருவதனால் அங்கு முடிவு பொருளாகப்படுகின்ற அரிசிகள் தரமற்றவையாக காணப்படுகின்றது. ஆனால் இந்த யுத்தத்தின் பின் UNDP நிறுவனத்தால் அங்கு காணப்படுகின்ற பல்நோக்கு கூட்டுறவு சங்கங்களுக்கு தரமான மில்கள் வசதிகள் அமைத்து கொடுக்கப்பட்டாலும் அவை இயங்க முடியாத ஒரு நிலையே காணப்படுகின்றது. இந்த 2017 ஆண்டு வரவு செலவு திட்டத்திலே 400 மில்லியன் ரூபாவினை நிதியமைச்சர் அவர்கள் விசேட சலுகை திட்டத்தின் கீழ் அவர்கள் ஒதுக்கீடு செய்திருக்கின்றார்கள். ஆகவே இவ்வாறு ஒதுக்கப்பட்ட இந்த 400 மில்லியன் ரூபாவினை இந்த வடபகுதியிலே இயங்காதிருக்கின்ற இந்த மில்களை இயக்கி அங்கு உற்பத்தி செய்யப்படுகின்ற மூலப்பொருட்களை முடிவுப் பொருளாக மாற்றுவதற்கு நடவடிக்கை எடுக்கப்பட வேண்டும். இதனோடு தொடர்ந்ததாக பால் உற்பத்தியும் எமது பகுதியிலே மிகவும் ஒரு பெருவாரியான வருமானத்தை தருகின்ற ஒரு நிலையாக காணப்படுகின்றது. இந்த வரவு செலவு திட்டத்திலே இந்த பால் மாடுகள் தொடர்பாகவும் அதற்காக நிதியமைச்சர் அவர்கள் பாற்பொருள் கைத்தொழில் என்னும் தலைப்பின் கீழ் 400 மில்லியன் ரூபாவை ஒதுக்கீடு செய்திருக்கின்றார். இதன் கீழ் 15,000 பசுக்களை இறக்குமதி செய்ய உள்ளதாகவும் அதற்கு ஒரு பண்ணையாளருக்கு 10 பசுக்கள் வழங்கப்படும் எனவும் முன்மொழியப்பட்டுள்ளது. இவ்வாறு பசுக்களை இறக்குமதி செய்வது, பண்ணையாளருக்கு பசுக்கள் கொடுப்பது என்பது இந்த யுத்தத்தின் பின் தொடர்ந்து நடைபெறுகின்ற ஒரு வேலையாக இருக்கின்றது. இதனால் எமது மக்கள் தொடர்ந்து மாடு மேய்ப்பவர்களாகவும் பால் எடுப்பவர்களாகவும் இருக்கின்றார்களே தவிர அவர்கள் ஒரு முதலாளித்துவம் உள்ளவர்களாக முதலாளிகளாக மாறக்கூடிய கைத்தொழிற்சாலைகள் அங்கு ஆரம்பிக்கப்படவில்லை. ஆகவே இந்த பால் பால் என்ற மூலப்பொருள் அந்த பகுதியிலேயே முடிவு பொருள் ஆக்கக்கூடிய கைத்தொழிற்சாலைகள் நிறுவப்பட வேண்டும் என்ற எனது கருத்தையும் நான் இங்கு முன்வைக்க விரும்புகின்றேன். இதனை விட விவசாய உற்பத்தியில் தங்கியுள்ள இந்த வடபகுதியிலே எமது மக்களுக்கு பருவகால விளைச்சலின் போது அதிக அதிகூடிய உற்பத்தியாலே நிரம்பல் அதிகரித்து கேள்வி குறைகின்றது. இதற்காக இதனால அந்த கேள்வி குறைகின்ற நேரத்தில் இந்த விவசாய உற்பத்தி பொருட்களுக்கு விலை குறைவடைந்து எமது மக்கள் தொடர்ந்து பாதிக்கப்பட்டு வருகின்றார்கள். இதனை நீக்கும் முகமாக களஞ்சிய பாதுகாப்பு, ரசாயன பாதுகாப்பு, ஊற வைக்கும் பாதுகாப்பு, உலர்த்தும் முறை பாதுகாப்பு போன்ற உணவு பதனிடல் தொழிற்சாலைகளை அங்கு ஆரம்பிக்க வேண்டும். இதை செய்ய தவறின் அந்த விவசாயத்தில் தங்கியுள்ள எமது மக்கள் தொடர்ந்தும் அவர்கள் பாதிக்கப்படுகின்ற நிலையிலே தொடர்ந்து அவர்கள் கூலியாளர்களாகவும் தோட்டம் செய்பவர்களாகவுமே வளர்ந்து வருகின்றார்கள். ஆகவே இன்று இந்த நல் அரசாங்கமானது இன்றைய போக்குவரத்து வசதிகள், மின்சார வசதிகள் போன்ற பல்வேறு விதமான வசதிகள் ஏற்படுத்தப்பட்டு அங்கு கைத்தொழிற்சாலைகளை ஆரம்பிக்கக்கூடிய நிலவளம் காணப்பட்ட பொழுதும் அதற்குரிய மனித வளம் காணப்பட்ட பொழுதும் அந்த துறையிலே ஆர்வம் காட்டுவதை குறைந்த நிலையில் இருப்பதனால் தான் எமது பகுதி மக்கள் தொடர்ந்து வருமானம் குறைந்தவர்களாகவும் வாழ்க்கை தரம் பாதிக்கப்பட்டவர்களாகவும் இருப்பதை காணக்கூடியதாக இருக்கின்றது. இது மட்டுமல்ல, தொடர்ந்து இந்த மக்களுடைய வருமானத்திற்காக அவர்களது வாழ்க்கை தரத்தை உயர்த்துவதற்காக வழங்கப்படுகின்ற உதவிகளானது வருடா வருடம் நிதியொதுக்கீடு செய்வதாகவும் அங்கிருக்கின்ற விவசாயிகள் பணியாளர்களுக்கு அந்த நிதியின் ஊடாக உதவிகள் வழங்குவதாகவும் அதற்கான கணக்குகள் காட்டுவதாகவும் அரச நடைமுறை இருக்கின்றதே தவிர வழங்கப்பட்ட அந்த வாழ்வாதாரத்துக்கான உதவிகள் எவ்வளவு தூரம் நிலைபேறுடையதாக அந்த மக்களுடைய வாழ்க்கை தரத்தை உயர்த்துகின்றது என்ற பின்னூட்டல் முன்னேற்ற நடவடிக்கைகள் அங்கு ஆராயப்படாத நிலை காணப்படுவதால் எமது மக்கள் தம்முடைய அடிப்படை வருமான நிலையில் இருந்து மேலெழ முடியாத ஒரு நிலை காணப்படுகின்றது. இதை மாற்றி அங்கு அவர்களுக்கு வழங்கப்படுகின்ற உதவி திட்டங்களின் ஊடாக எவ்வளவு தூரம் அந்த மக்களுடைய வாழ்க்கை தரம் உயர்கின்றது என்ற ஒரு பின்னூட்டல் முன்னேற்ற நடவடிக்கைகளையும் ஆராய வேண்டும் என்று கூறுவதோடு இதனை விட இந்த யுத்தத்திலே நேரடியாக பாதிக்கப்பட்ட மக்களுக்காக அவர்களது உடல் வலிமைக்கேற்ற வகையில் அந்த தொழிற்பேட்டைகளை ஆரம்பிக்க வேண்டும். குறிப்பாக இந்த யுத்தத்தின் காரணமாக மாற்று வலு உள்ளவர்களாக இருப்பவர்கள், கணவரை இழந்து இருப்பவர்கள், கணவரை தொலைத்துவிட்டு இருப்பவர்கள் தங்களுக்கான சிறந்த வருமானம் பெற முடியாத நிலையில் அன்றாடம் தங்களுடைய குடும்ப நிலைமையை கொண்டு செல்வதற்கு மிகவும் கஷ்டப்படுகிறார்கள். ஆகவே இந்த வடபகுதியிலே இவர்களுக்கான அவர்களது உடல் வலிமைக்கு ஏற்ற வகையில் தொழிற்பேட்டைகளை அமைத்து பல் உற்பத்தி நிலையங்களை அங்கு ஆரம்பித்து அவர்களுடைய வருமானங்களை தொடர்ந்து அதிகரித்து அங்கு அந்த கைத்தொழில் துறையிலே எமது வடபகுதி மேலோங்கி நிற்கக்கூடிய வகையில் அங்கு காணப்படுகின்ற மூல வளங்களான தெங்கு, பனை போன்ற மூல வளங்களை முடிவு பொருளாக மாற்றக்கூடிய வகையில் கைத்தொழிற்சாலைகள் ஆரம்பிக்கப்பட வேண்டும் என்று கேட்டு நிறைவு செய்கின்றேன். நன்றி.
நன்றி. கரு மைந்த அமரவீர அமத்துமா
உலாசனாரூட கரு மந்திரி துமணி அது அமாத்தியான்ச ஹதரக் பிலிமந்தவ காரக சபா வஸ்தாய சாகச்சா கரணவா மை கீபியாக் பிலிபந்தவம கருணு திரிபத் கரண்ணாய பலாபுரத்தின் விசேஷம் அப்ப கிராமிய கர்மாந்த அமாத்தியான்சே ஹரிசன் நமத்துமாக அமாத்தியான்சே கட்டுது பிலிபந்தவ ஏக முழு லங்காவட்டம் பலப்பான அமாத்தியான்சையாக் ஏவகேம விசேஷம் கிருஷிகர்ம சேஷ்டேட்ட வகேம கிராமிய கர்மாந்த கெரிஹி விசால தாயகத்தியாக்கெஹி தக்கண பவ ஏவகேம சொத்தபால் நான்சே கெரி பசுவம் பத்தான்சே கெரிஹித் ஏ ஆக்காரேம கட்டு சிதுவின பவா பி ஹொந்த ரமதான் மே அமாத்தியான்சே பார்வ கட்டுது கர்ண ஹரிசன் நமத்துமா இத்தாமத் அவபோதே கிராமிய பிரதேசேக்கின் நாப்பு மந்திரிவரேக் விதியட்ட ඒ කටයුතු පවත්වාගෙන යන්න ගන්න වෙහෙස මහන්සිය පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා සතුටු වෙනවා එතුමා මීට කලිනුත් ලැබපු භාරගත්තු අමාත්‍යාංශවල ඉතාමත් හොඳින් කටයුතු කරපු අමාත්‍යවරේ. එතුමාට විශාල අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අමාත්‍යාංශය තුළ ප්‍රධාන වශයෙන් ගත්තොත් වී මිලදී ගැනීම. මේ වී මිලදී වී අලේ මණ්ඩලයේ භාර අමාත්‍යවරයාට හොඳක් අහන්න ලැබෙන්නේ බොහෝම අඩුවෙන්. මොකද ගොවින්ගෙන් චෝදනා එනවා හැමදාම වී ගන්නෙ නැහැ කියලා. දැන් අර එහා පැත්තේ ඉඳන් මන්ත්‍රීවරයෙකුත් කතා කරලා කිව්වේ ඒක නම් මම පිළිගන්නේ නැහැ. මේ සැරේ නම් වී මිලදී ගැනීම සම්බන්ධව එතුමාට කිසිම ආකාරයක චෝදනාවක් එල්ල කරන්න බෑ. එතුමාට නේ කොහොමඩත් වී අලේ මණ්ඩලයට. මොකද මේ සැරේ වී අලේ මණ්ඩලයට දෙන මිලට වැඩිය මිලකට පිට වී මිලක් තිබුණා. මේ වී අලේ මණ්ඩලය ඇති කරේ මේ වී අරගෙන වී කොටලා ලාභ ගන්න ආයතනයක් විදියට පවත්වාගෙන යන්න නෙමෙයි. ප්‍රධාන වශයෙන්ම ගොවිය ආරක්ෂා කර ගැනීම සඳහා ගොවියට වී පෞද්ගලික අංශයත් එක්ක තරඟකාරීව මිලදී ගැනීම සඳහා තමයි මේ වී අලේ මණ්ඩලය ස්ථාපිත කරේ. මේක වැහි යන අවස්ථා ගණනාවක් තිබුණා. නමුත් දැනට ඒක ක්‍රියාත්මක ආයතනයක් විදියට තියෙනවා. ඉතින් මේ සැරේ අපේ ප්‍රදේශවලත් වී අලේ මණ්ඩලය ගබඩා ඇරිය. නමුත් ඊට වඩා හොඳ මිලකට ගොවියට විකි වී විකුණ ගන්න පුළුවන් වුණා. ඒ වගේම කොහොමටත් වී අලේ මණ්ඩලය ගොයන් කැපෙන ගමන් අමු වී ගන්නෙ නැහැ. ටික දවසක් ගියාම වේලිච්ච මී තමයි ටිකක් මිල වැඩි. ඉතින් මිනිසුන්ට අපේ ගොවි ජනතාවට සාමාන්‍ය රුපියල් 2-3ක් අඩු වුණත් කමක් නැහැ. කුඹුරෙන්ම වී ටික ගන්නව නම් ඒක පාඩුවක් නෙවෙයි. වේල්ල දෙනවට වැඩිය ඒක එයයි ඒකට කැමැත්තක් දක්වන ගොවීන් කුඹුරේදීම වී ටික විකුණා ගැනීම සම්බන්ධව කොමුණත් පහුගිය කන්නේ එතුමාට ඒ තිබුණු අභියෝගය සාර්ථකව එතුමා මුහුණ දුන්නා. විශාල වී ප්‍රමාණයක් ගත්තා. අද අපේ ගබඩාවල සැලකිය යුතු වී ප්‍රමාණයක් තිබෙනවා. දැන් ගිය කැබිනට් මණ්ඩලයේදී තීන්දුව කරා මේ වී පෞද්ගලික අංශයට විකුණන්නේ නැතුව මේවා සහල් බවට පත් කළා සස්ව මගින් ජනතාවට ලබා දීමේ අවශ්‍යතාවය පිළිබඳව යෝජනා සකස් කරා. ඒ වගේම තමයි අපි දන්නවා තව අපිට අභියෝගයක් රටක් විදියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ වර්ෂයේ මේ කන්නේ කුඹුරු වගා කරන්න පුළුවන් ප්‍රමාණවත් වර්ෂාවක් ඇති වෙලා නැහැ. මේක රජයේ වට වගේම රටටම මේ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් ප්‍රකාශ කරන ආකාරයට ඉදිරියේදීත් අපිට වැසි පිළිබඳව බලාපොරොත්තුවක් තියාගන්න බැරි වෙනවා. එහෙමනම් අපිට ඉදිරියේදී යම් ආහාර හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ පිළිබඳව අපි දැම්මම සැලසුම් කළා කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනාධිපතිතුමත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය මේ වෙන විට සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්න මේ වෙනකොට බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. අපිට හාල් රටින් ගේන්න පුළුවන්. අපිට හාල් සමහරලාට රුපියල් 40ට 50ට වෙනකොට හාල් ගේන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර ගොවියත් ආරක්ෂා කරගෙන පාරිභෝගිකයත් ආරක්ෂා කරගෙන යන තත්ත්වයක් තමයි අපිට ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි සාර්ථකව අමාත්‍යවරු මැදිහත් වෙලා තියෙනවා මේ කටයුත්ත වෙනුවෙන්. අපි ඇති වෙන නියඟයකදී අපේ වැව්වල ජලාශ සකස් කරගන්න ඒ ගැඹුරු කරගන්න ධාරිතාවය වැඩි කරගන්න කටයුතු කරන ගමන් ඒ වගේම තිබෙන වී ටික ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීම පිළිබඳවත් ඒ වගේම අනෙකුත් වගාවන් පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කරන ඒ අතිරේක භෝග වගාවල් වලට ගොවීන් යොමු කරන වැඩපිළිවෙළටත් යන්න සූදානම් ඉන්නේ. දැන් අපි බොහොම දේවල් රටින් ගේන ගෙනල්ලා පරිභෝජනය කරන රටක් බවට පත් වෙලා හමාරා. ඉස්සර කුරක්කන් තල මෙනේරි අබ මේ සියල්ලම අපේ රට තුල තිබුණා. බඩඉරුඟු මේ ඔක්කොම තිබුණා. දැන් මේ සේරම රටින් ගේන තත්ත්වයට පත් වෙලා හමාරා. අපි අපිට අවශ්‍ය මිරිස් ටිකත් අපි රටින් ගේ. දැන් මේ කන්නේ අපිට යම් විදියක වී වගා කරගන්න බැරි වුණොත් වී අලේ මණ්ඩලයට තමුන්නාසගේ එච්චර ලොකු කාර්යභාරයක් තියෙන එකක් නෑ. අපි එහෙමනම් ඒ සඳහා අතිරේක භෝගවලට යෑමේ හැකියාව අපිට තියෙනවා. අපි රටින් ගේන මුං ඇට කවුපි ටික අඩු කරගන්න ඒ වගේ මිරිස් ටික අඩු කරගන්න පුළුවන් වුණොත් එක පැත්තකින් අපිට නැති වෙන දේ තවත් පැත්තකින් ලබා ගන්න පුළුවන්. මිනිසුන්ගේ අතට ඕන සල්ලි මිනිසුන්ට වීම වගා කරන්න බැරි වුණොත් වතුර නැත්තම් හාල් සල්ලි වලට ගෙනල්ලා කන්න හරි පුළුවන් විදියට ආදායමක් එන මාර්ගයකට අපි යොමු විය යුතුයි. ඒ සඳහා දැන්ටමත් සාකච්ඡා වෙලා තියෙන ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ වගේම ඔබතුමාගේ අමාත්‍යාංශයේ තමයි සත්ව පාලනේ අදාළ වෙන්නේ. එහිදී ඔබතුමා ගත්තු ක්‍රියාමාර්ග අපි අගය කරනවා. මිල්කෝ ආයතනයේ දැන් ලාභය දෙගුණයක්කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔබතුමා විශාල කැපකිරීමක් කළා දින අපිට නිලධාරි මණ්ඩලය මුණ ගැහුණු වෙලාය කිව්වා. හුඟක් උනන්දුවෙන් ඒ කාර්ය මණ්ඩලයත් ඒ ආයතන වහන්නේ නැතුව පාඩු වෙන්නේ නැති දැනට ගෙනීම පිළිබඳව සහ ලාභදායි මට්ටමට පවත්වාගෙන යන ඒ කර කැපකිරීම පිළිබඳව ඔබතුමා ඇතුළු අමාත්‍යාංශයේ සියලුම ආයතනවල නිලධාරීන්ට මම ස්තුතිවන්ත වෙන්න කැමතියි. ඒ වගේම තමයි දැන් මේ එන අවුරුද්දට තිබෙන ඔබතුමාට කිරිහරක් විශාල ප්‍රමාණයක් මේ රටට ගෙන්න ගන්න අවකාශය ලැබිලා තියෙනවා. ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා. හරක් 5000ක් විතර මම හිතන මගේ මතක හැටි හරක් 20000ක් විතර ගේන්න අදහස් කරලා තියෙනවා. ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්. මේක පිළිබඳව මේක ඉතාමත් හැබැයි සැලසුම් සාගත හොඳ තත්ත්වෙන් අධීක්ෂණයකින් කළ යුතු කාර්යයක් වෙනවා. අපි මේ හරක් ගේන රටවල්වල දේශගුණයේ සැලකිල්ලට අරගෙන සීතල දේශගුණයට හරියන හරක් නම් ඒව ගෙනහිල්ලා මේ හම්බන්තොට හෝ නැත්නම් යාපනයේ පැත්තේ දාලා හරියන්නේ නැහැ. ඒව දාන්න වෙන්නේ ඒ හරක් ඇති කිරීම කටයුතු කරන්න වෙන්නේ අපේ සීබී රත්නායක මැතිතුමාලයි වගේ දිස්ත්‍රික්කවල නුවර එළිය නුවර බදුල්ලේ පැත්තේ තමයි ඒ කටයුත්ත කරන්න වෙන්නේ. මොකද මේ හරක්ට විශාල මුදලක් වැය වෙනවා ලක්ෂ ගාණක්. ඒක ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේම ඒක හොඳ විදියට ඔබතුමා අපිට උපදේශක අපි අමාත්‍යාංශ නිලධාරීන් මුණ ගැහුණු වෙලාවේ කිව්වා මේක එක හරක තැන් තැන් වලට දීලා මේක යන්න නෙමෙයි හරක් 10ක් විතර එක්කෙනෙක් එක පුද්ගලයෙකුට දෙන්න. ඒ දෙනකොට ඒ කර්මාන්තය ගැන උනන්දුවත් තිබෙන හරක් ඇති කිරීම පිළිබඳව යම් දැනීමක් තිබෙන ආදරයක් තියෙන සතුන්ට කණ්ඩායමක් තෝරගෙන ඒ කටයුත්ත කරොත් ඉතාමත් වැදගත් වෙනවා. එතකොට පවුල් විශාල පිරිසක් ඒ හරහා නගා හිටුව ගන්න පුළුවන් වෙනවා. අපිට කිරිපිටි රටින් ගේන්නේ නැතුව මේ රට තුළ කිරි නිෂ්පාදනය අපිට අවශ්‍ය නිෂ්පාදනය ඇති කරගන්න උණු දවසර තමයි අපිට ඒ පිළිබඳව සතුටු වෙන්න පුළුවන්. මං හිතනවා ඒක ලොකු අභියෝගයක්. අපි අද පිටි විදියට ගේන්නේ ඔබ අපි හොඳටම දන්නවා මුදු තුවා ගන්න කිරිවල හොඳ කොටස අරගෙන අනිත් ටික තමයි අපිට පිටි විදියට හදලා එවන්නේ. එමන අපේ රටේ දියර කිරි නිෂ්පාදනය වැඩි කරගත්තොත් අපිට හොඳ පෝෂණයක් ලබා ගන්න පුළුවන්. වගේම විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතුරු කරගන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා. මං හිතනවා ඔබතුමාට ඒ කාර්ය කරගෙන යන්න පුළුවන්කම ලැබේ. ප්‍රායෝගිකව ගමක ඉපදිච්ච කෙනෙක් විදියට ග්‍රාමීය ප්‍රදේශවල ඒ ජනතාවත් එක්ක ඉඳපු කෙනෙක් විදියට මේ කටයුතු වලට සම්බන්ධ වෙලා ඒ පිළිබඳව විශේෂඥ දැනුම තියෙන අය වගේම ප්‍රායෝගිකව මේ කටයුත්තේ යෙදෙන අය ගෙන් අදහස් අරගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අද එක්කම අපේ ප්‍රදේශවල ඉඳපු ගව සම්පතේ යම් අඩුවීමක් සිද්ධ වෙනවා. අපේ චමල් රාජපක්ෂ මැතිතුමා හොඳටම දන්න එතුමත් විශාල උනන්දුවකින් මේ පිළිබඳව කටයුතු කරපු ඒ වෙලාවේ අමාත්‍ය ධූර ධර්ණ වෙලාවේ ඉතාමත් ඉහළ අදහස් යෝජනා ඉදිරිපත් කරපු මං හිතන්නේ ඔබතුමාට යම් අදහසක් වුණත් ගන්න තරම් වටින දැනුමක් එතුමාගේ තියෙනවා. අපිටත් බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා මේ සත්ත්ව පාලනය පිළිබඳව වගේම කෘෂිකර්මය පිළිබඳව එතුමා හොඳටම දන්නවා. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කේ අපේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මීකිරිවලට දැන් ක්‍රමානුකූලව මේ තෘණ භූමි නැතිවීම නිසා භූමි වල වගා කරන්න පටන් ගත්තා. ඒ වගේම විශාල ප්‍රමාණයක් දැන් ඉඩම් බෙද බෙද යනවා ගෙවල් හදා ගන්න. ඒවත් අවශ්‍යතාව තමයි. හැබැයි මේ සියල්ලේ ප්‍රතිඵලයේ විදියට අවසානයේ රුහුණේ මීකිරි නැතිවීමේ අවධානමකුත් තියෙනවා. මේ පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතු වෙනවා. අපි ඒ අවධානය යොමු කළා කටයුතු කරොත් අපිට හොඳ තත්ත්වයක් ඒ රුහුණේ මීකිරි කර්මාන්තය ආරක්ෂා කරගන්න ගම ඒ ගොවීන්ගේ ඒ ගව හිමියන්ගේ මානසිකත්වයක් තියෙන අය හරක් හදනකොට හරක් පට්ටිය වැඩි වුණාම තමයි එයාගේ වටිනාකම තියෙන්නේ. ගම්බාරයා කියන නම හදා ගන්න ඕන නිසා හරක් 40 50 100 200 එහෙම තමයි ඉන්නේ. හැබැයි කිරි ගන්න ප්‍රමාණය බොහොම අඩුයි. ආදායම බොහොම අඩුයි. ඒ නිසා අපි ඒ අයට ඒ කර්මාන්තය කරගෙන යන අයට දැනුම දීලා උදව් කරලා ඒ අයටත් හැමතිස්සෙම මම යෝජනා කරනවා ඒ ප්‍රදේශයට උචිත ආකාරයේ හොඳ හරක් ටිකක් කිරි හරක් ටිකක් ගෙනල්ලා දෙන්න. එය හොඳින් දැක බලා ගන්න කැමැත්තක් දක්වයි. ඒ අයට හරක් 100ක් වෙනුවට 10ක් හදාගෙන වැඩි ආදායමක් ගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ඒ සඳහා ඔබතුමා මේ කටයුත්ත යොමු කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම ඔබතුමාට සඳහන් කරන්න කැමතියි මගේ අමාත්‍යාංශය යටතේ වෙනම වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා මේ වැවක් සමගමක් වැඩසටහන යටතේ අපිට මුදල් අමාත්‍යාංශයේ මූල ප්‍රතිපාදනයකුත් වෙන් කරලා දීලා තියෙනවා. ගම්මාන 100ක් සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්දේ අපි ගම්මාන 12ක් මේ වෙන විට සංවර්ධනය කරන්න සෑම අංශයකින්ම සංවර්ධනය කරන්න සෑම අමාත්‍යාංශයකින් සෑම දෙපාර්තමේන්තුවකින් රාජ්‍ය රාජ්‍ය නෝන සංවිධාන සියල්ල එකතු වෙලා ආදර්ශ ගම්මානයක් ඉදිරියට ගොඩනැගීම තමයි අපේ බලාපොරොත්තු බවට ඉලක්කය බවට පත් වෙන්නේ. ඒකේ කිසිදු ආකාරයක ඒ ගමේ බෝඩ් එකක මගේ පින්තූරයක් හෝ මගේ නමක් කියන්න යන්නේ නැහැ. ඒක අපේ අමාත්‍යාංශේ වැඩක් වෙන්න ඕනත් නැහැ. අපි සියලු දෙනා එකතු වෙලා ඔබතුමාගේ ගම්මාන වැඩසටහනකටත් මේක ඇතුල් කරගන්න මේ ගම්මාන ටික අපි සම්වර්ධනය කරගත්තොත් ඒ ගම්මාන වල අපි හුඟක් අංශය ඉස්සරහට ගෙනihin තියෙන දැනුවත් කිරීම මත්පැන් වදුරින් මුදවා ගැනීම අධ්‍යාපනය ලබා දීම ඒ වගේම ඒ අයගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම ඒ ගමට ආර්ථික ශක්තිය වැඩි දියුණු කිරීම මේ අංශ කෙරෙහි තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. ආදර්ශ වැඩපිළිවෙල මේ අවුරුද්දේ අපිට සාර්ථක කරගන්න පුළුවන් වුණා. ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඒක තමයි ලබන අවුරුද්දේ මේක ගම්මාන 100කට ගෙන යන සෑම මැතිව දිස්ත්‍රික්කයකටම අපි මේ වැඩපිළිවෙල ගෙනියනවා. ඒ වැඩපිළිවෙලදී අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ මේ වැඩසටහන් යටතේ එකක් තමයි මැටි කර්මාන්තය සිදුවෙන ගම්මාන මේ වැඩසටහන් වලට ඇතුල් වෙනවා. ඒකදී ඔබතුමාට ඒ අයට උදව්පකාර කරන්න පුළුවන් නම් ඒක ලොකු දායකත්වයක්. අපි අනිත් අවශ්‍ය ඒ අයට දැනුවත් කිරීම පුහුණු සහ ඒ අවශ්‍ය දේවල් තියෙනවා නම් අපේ පැත්තෙනුත් අපි ඒ අයට උදව් කරනවා. ඒ වගේම අත්‍යන්තර පේශ කර්මාන්තය ඇතුළු ඒ වගේ කුඩා කර්මාන්ත වල නියැලෙන අයට උදව්පකාර කරන්න අවශ්‍ය වෙනවා. ඒකදී අපිත් යම් උදව්වක් කරනවා. ඔබතුමත් මේ වැඩසටහනට දායක වුණොත් මම හිතන්නේ මේකට අපි ඕනනම් නම පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අපිට වෙනස් කරගෙන හරි අපි ඒකාබද්ධ වැඩපිළිවෙලක් විදියට යන්න පුළුවන් වුණොත් මම හිතන්නේ යම් ගම් 100කින් ගම් 20ක් හරි ඔබතුමත් අපිත් මේ එකතු වෙලා කරගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ලොකු ඒ ගම තුල වෙනසක් ඇති කරගන්න පුළුවන් වෙනවා. මේකට කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ වගේම ඔබතුමාගේ අමාත්‍යාංශය ඒ වගේම අනිත් සියලු අමාත්‍යාංශවල දායකත්වය අරගෙන තමයි අපි ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ ගම්මාන තුල අපි ඒ ගම්මානවල සත්ත්ව පාලනය මහා පරිමාණ වශයෙන් බැරි වුණත් අපේ බලාපොරොත්තුවක් තියෙන මේ ගෙදරකට එක කිරි දෙනෙක් හරි කිරියල දෙනෙක් හරි දී දෙන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ඒක හොඳ තත්ත්වයක් අපේ ඒ දේශගුණයට රොත්තු දෙන ඒ ගෙදර ඉඳගෙන. දැන් ඔබ තුමා දන්නවා ඉන්දියාවේ මේ කර්මාන්තයේ ඉහළින්ම දියර කිරි නිෂ්පාදනය සිද්ධ වෙන රටක්. මහා ඉඩකඩක් අරගෙන නෙමෙයි අපේ වගේ හරක් ලොකු පට්ටි හදාගෙන නෙමෙයි ගෙදර ඉස්සරහා එක හරකෙක් හදාගෙන ඒ කටයුත්ත කරන්නේ. ඉතින් ඒ ගෙදරට අවශ්‍ය කිරි ටික නිෂ්පාදනය කරගන්න. ඉතින් ඒ වගේ වැඩපිළිවෙළ මේ ගම්මාන තුලට ඔබතුමා යොමු කරන්න උදව් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම වගකීමෙන්ම ඒවා පසුවිපරම් කිරීම සහ ඒවා පවත්වාගෙන යෑමේ කටයුතු වලට අපිට අනිවාර්යයෙන්ම දායක වෙන්න
ඕනේ. ගරු ඇමතුමා තව විනාඩි 5ක් තියෙනවා.
ඔව්. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අනිත් පැත්තට බැලුවොත් මේ කුකුලන් ඇති කිරීම ඒක මහා පරිමාණයෙන් අද ගොඩක් මේ කුකුල් ගොවිපළවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ මහා පරිමාණයෙන් මේ කටයුතු කරනගෙන යන අයටත් ප්‍රශ්න තියෙන බව දන්නවා. මොකද මම ජීවන වියදම් කමිටුවේ ඉන්න සමාජිකයෙක් විදියට ඒ ගොඩක් ඒ අයගේ ප්‍රශ්න ගැටලු අපිට නිරන්තරයෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඔබතුමත් ජීවන වියදම් පිළිබඳව කමිටුවේ ඉන්නවා. දැන් බොහෝ අය කිව්වා ජීවන වියදම් වැඩි, ජීවත් වෙන්න අමාරුයි, කන්න බොන්න අමාරුයි. ඒක ඉතින් සාමාන්‍ය රජයකට හැමදාම තියෙන චෝදනාවක් තමයි. අපි විරුද්ධ පක්ෂයෙන් දෙද්දිත් එහෙම කිව්වා. ඒ වගේම තමයි බඩු මිල වැඩිවීමක් මිසක් අඩුවීමක් දකින්න නැහැ. නමුත් මට අවංකව කල්පනා කරලා බැලුවොත්, අවංකව හොයලා බැලුවොත් ඔබතුමාලටත් විරුද්ධ පක්ෂයේ ඉන්න කට්ටියට වැටහෙවි. සමහර භාණ්ඩවල වැඩිවීමක් තිබෙනවා වගේම ජීවන වියදමේ යම් අඩු වෙන පැත්තට රජයේ විශාල වැඩපිළිවෙලකුත් සකස් කරලා තියෙනවා. මේක නිකන් ආවට ගියාට කියවන්න නැතුව අරගෙන සංඛ්‍යාලේකන අරගෙන බලන්න. ඉන්දන මිලේ ඇතිවෙච්ච අඩුව, ගෑස් මිලේ අඩුවීම, කිරිපිටි මිල අඩුවීම, හින්මාළු සීනි ආදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුවීම නිසා එළවලු මිල මේ දවස්වල ගොඩාක් අඩුයි. ඒවයි නිසා ජීවන වියදමේ යම් අඩුවක් තියෙනවා. හාල් මිල වැඩි වෙලා තියෙනවා. ඒක සමහර වෙලාවට එක එක වෙලාවට එකක් වැඩි වෙනවා, එකක් අඩු වෙනවා. මාළු මිල මම ඉන්න මහත්යංශේ යම් මට්ටමක පාලනය වෙලා තියෙනවා. අවුරුදු 3ක 4 තිබ්බ මිල තමයි අද තියෙන්නේ. අනිත් ඒවා එක්ක බලනකොට මහා මිලේ වැඩිවීමක් නැහැ. ඒ නිසා අපි මේ තත්ත්වය තවත් ඉදිරියට පවත්වාගෙන යෑම තමයි රටට තියෙන අභියෝගය. කුකුල් මස් මිල අඩු වෙලා තියෙන මේ වගේ බොහොම දේවල් අපි හැම සති දෙකෙන් දෙකට සාකච්ඡා කළා. අපි යම් දෙයක් ඇති වෙනකොට, ප්‍රශ්නයක් ඇති වෙනකොට ඒකට ඍජුව මැදියක් එනවා. තීන්දු ගන්නවා, ක්‍රියාත්මක කරනවා. දැන් රජයේ තීන්දු කරා මේ පහුගිය කැබිනට් මණ්ඩලේ අපේ වීතෝගේ එහෙමම තියාගෙන සහල් ප්‍රමාණයක් රටින් ගේන. සහල් ප්‍රමාණයක් රටින් ගේන. මොකද වී ලංකාවේ වී තියෙනවා. වී මෝල් කාර්ය මහා පරිමාණ වී මෝල් කාර්ය වී හංගගෙන ඉන්නේ. මේව තා ගොඩක් රුපියල් 100ට විතර යනකම් මිල තියාගෙන ඉන්නේ. ඒ නිසා රජයේ තීන්දු කරා යම් සහල් ප්‍රමාණයක් ගෙන්නලා අඩුවට ලබා දෙන්න. අපිට රටින් හාල් ගෙනාවත් රුපියල් 50ට උනත් දෙන්න පුළුවන්. හැබැයි එහෙම තත්ත්වෙටම ඇති වෙන්නේ නැවෙන්න අපි මේක යම් මට්ටමක පාරිභෝගිකයට සහනයක් වෙන ආකාරයකට යම් සහල් ප්‍රමාණයක් ගේන්න අවසරය ලබා දුන්න. එතකොට අපිට මේ මිලත් පාලනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මම අවසාන වශයෙන් කියන්න කැමති කාරණයක් පිළිබඳව, ඒ තමයි මේ අපේ උඩරට කඳුකරේ ප්‍රශ්නය පිළිබඳව අපේ දිගම්බරම් ඇමැතිතුමාගේ අමාත්‍යාංශය විශාල අවධානයකින් කටයුතු කරනවා. එතුමට වතුකරේ ජනතාව නගා හිටුවන් ලොකු උවමනාවක් තිබෙනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ වගේම ඒක ඉතාමත් සැලසුම් සහගත ආකාරයට මම හිතන්නේ එක අමාත්‍යාංශයක් නෙවෙයි සියලු අමාත්‍යාංශ එකතු වෙලා කළ යුතු කාර්යයක් වෙනවා. විශේෂයෙන් මේ ප්‍රදේශයේ නියෝජනය කරන සියලු පක්ෂවල දේශපාලඥයන් එකතු වෙලා මේ කඳුකරේ ප්‍රදේශවල ජනතාව, වතුකරේ ජනතාව නගා හිටුවන වැඩපිළිවෙලට දායක වෙන්න ඕන. සීබී රත්නායක ඇමතිතුමා මේ පිළිබඳව සිංහල භාෂාව කතා කරන සිංහල ඇමතිවරයෙක් විදියට ඒ වෙලාවේ කටයුතු කරා. මම දන්නවා විශාල වැඩ කොටසක් එතුමා කරා. කෙටි කාලයක් තමයි හිටියේ මේ කඳුකරේ ජනතාව ඉදිරියට ගෙන ඒම සඳහා. ඒ වගේ ඒ හැම කෙනෙක්ම එකතු කරගෙන මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න ඕන. මේ මිනිස්සුන්ගේ තිබෙන ගැටලුවක් තමයි බීමත්කම, අධික බීමත්කම්.
ධර්මතුමා විනාඩියක් තියෙනවා.
ඔව්, අරක්කු මිල වැඩි කරලා ඒක පාලනය කරන්න බෑ. කසිප්පු බොන්න පටන් අරගන්න. මේ ප්‍රදේශවල පිරිමි විතරක් නෙවෙයි කාන්තාවනුත් විශාල පිරිසක් බොන්න පටන් අරගෙන. අනිත් ප්‍රදේශ එක්ක බලනකොට විශාල වැඩිවීමක්. ඒ වගේම නාස්තිකාර වියදම් වැඩි. අධ්‍යාපනයට දරුවන් යොමු කිරීම අඩුයි. ඒ හුඟක් දරුවෝ මේ ගෙවල්වල වැඩකාරය බවට පත් කරගෙන ඉන්නේ. මේ තත්ත්වේ වළක්වන්න අපි හැමෝටම රජයක් විදියට පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සියලු දෙනාට වගකීමක් තියෙනවා. මේ ජනතාව නගා හිටවන්න මැදිහත් වීම, උතුරු කරේ ජනතාව වෙනුවෙන් අපි මැදිහත් වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන. ඒක හරි පහසුයි උතුරේ මේ තත්ත්වය ඇති කරගන්න. නමුත් කඳුකරේ මේ ගැටලුවක් තිබෙනවා. ඒ ගැටලුවටත් අපි විසඳුම් ලබා දෙන්න ඕනේ. ඒ සඳහා එමතුමත් අපේ සරත් පොන්සේක එමතුමා නව අමාත්‍යවරයෙක් විදියට ඒ විශාල කාර්යභාරයකට අදහස් ඉදිරිපත් කරමින් යනවා. සරත් අමුණුගම එමතුමා බොහෝ අමාත්‍යංශ සම්බන්ධීකරණය කරමින් කටයුතු කරගෙන යනවා. මේ සියලුම දෙනාට අපේ ප්‍රශංසාව පළ කරමින් මාඩිනෝ ස්තුති.
ස්තුති. ගෞරව කොඩීසරන්, ඕඩර් ප්ලීස්. ශ්‍රියානි ජේ වික්‍රම විල් ටේක් ද චා.
දරු මන්ත්‍රීතුමා කතා කරන්නේ.
තලමෙතාංගම් උරුපිනවර්களே, இன்றைய கிராமிய பொருளாதாரம் மற்றும் பிராந்திய அபிவிருத்தி டிஜிட்டல் தொலைத்தொடர்பு அமைச்சு பேசுவதற்கான ஒரு சந்தர்ப்ப வாய்ப்பினை தந்ததற்காக நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இன்று இந்த நாட்டிலே 70 வீதமான மக்கள் கிராமப்புறத்திலே வாழ்கின்றார்கள். அந்த கிராமப்புறத்திலே வாழ்கின்ற மக்களுக்கான அடிப்படை வசதிகள், பொருளாதாரங்கள் மிகவும் மந்தகதியிலே இயங்குகின்றது. உண்மையாக இந்த 2/3 பங்கு வீதமானவர்கள் கிராமப்புறத்தில் வாழுகின்ற அந்த மக்களுக்குரிய தேவைகள் நிறைவு செய்யப்பட வேண்டும். அதேபோல் அந்த இடங்களிலேதான் கூடுதலான வளங்கள், மனித வளங்கள், இயற்கை வளங்கள் போன்றன காணப்படுகின்றது. இந்த வளங்களை சரியான முறையிலே அடையாளம் கண்டு சரியான முறையிலே செயற்படுத்துவோமானால் இந்த நாடு பொருளாதாரத்திலே ஒரு தன்னிறைவு காணுகின்ற நாடாக மாறும். அந்த வகையிலே இந்த அமைச்சர் அவர்கள் சரியான முறையிலே அந்த கிராமப்புறங்களிலே இருக்கின்ற வளங்களை சரியாக அடையாளம் கண்டு சரியாக திட்டமிட்டு அதனை நடைமுறைப்படுத்த வேண்டும். அப்பொழுதுதான் அந்த கிராமப்புறத்தில் இருக்கின்ற மக்களின் வாழ்வாதாரத்தை, அவர்களின் வருமானத்தை உயர்த்தக்கூடியதாக இருக்கும். கொழும்பிலிருந்து குளிரூட்டப்பட்ட அறையிலிருந்து தேவைகளை கேட்டு அறியாமல் அந்த பிரதேசங்களுக்கு சென்று அந்த மக்களோடு மக்களாக அந்த மக்களுக்கு என்ன தேவையோ அதனை அடையாளம் கண்டு அதனை மேல்மட்டத்திலிருந்து கீழ்மட்டத்திற்கு நடைமுறைப்படுத்துவதாக இல்லாமல் கீழ்மட்டத்திலிருந்து மேல்மட்டத்துக்கு போகின்ற ஒரு நடைமுறையை தேவையை கொண்டு வர வேண்டும். அந்த வகையிலே எமது அம்பாறை மாவட்டத்திலே அந்த மாவட்டத்தின் மக்களின் தேவை மிகவும் அதிகமாக காணப்படுகின்றது. அங்கே பால் பண்ணை செய்கின்ற பண்ணையாளர்கள் மிகவும் அதிகமாக காணப்படுகின்றார்கள். இலங்கையிலே பால் உற்பத்தியிலே மிக அதிகமாக இருக்கின்ற ஒரு பிரதேசமாக அம்பாறை மாவட்டம் காணப்படுகின்றது. அந்த பிரதேசத்திலே கிட்டத்தட்ட வருடத்துக்கு 98 லட்சம் லிட்டர் பால் உற்பத்தி செய்யப்படுகின்றது. ஆகவே அந்த இடத்தை அடையாளம் கண்டு அந்த இடத்திலே பால்மா உற்பத்தி நிறுவனத்தை அமைப்பதன் மூலம் உண்மையாக இந்த நாட்டில் இறக்குமதி செய்கின்ற பால் உற்பத்தியை தடுத்து நிறுத்த முடியும். ஆகவே அதை அந்த இடத்தை நீங்கள் அடையாளம் கண்டு அந்த இடத்திலே பால் உற்பத்தி செய்வதற்கான ஒரு தொழிற்சாலையை அமைத்துக் கொடுப்பதன் மூலம் அந்த மக்களுக்கு வேலை வாய்ப்பை வழங்க முடியும். அதே நேரம் பண்ணையாளர்களை அபிவிருத்தி செய்யக்கூடியதாகவும் இருக்கும். நீங்கள் கூடுதலான மாடுகளை இறக்குமதி செய்து ஏனைய பிரதேசங்களுக்கு கொடுக்கிறீர்கள். ஆனால் எமது அம்பாறை மாவட்டத்தில் இருக்கின்ற மாடுகள் கொடுப்பது மிகவும் அரிதாக இருக்கின்றது. மேலும் நீங்கள் ஃப்ரீ வைஃபை கொடுப்பதாக ஏற்கனவே சொல்லியிருக்கின்றீர்கள். ஆனால் இன்னமும் அது நடைமுறைப்படுத்தப்படவில்லை. அந்த ஃப்ரீ வைஃப் கொடுப்பது உண்மையாக கிராமப்புறங்களிலே இருக்கின்ற மக்களுக்குத்தான் அதிக தேவை இருக்கின்றது. அந்த மக்களின் தொழில்நுட்ப அறிவை, அவர்களின் அறிவு விருத்தியை பெருக்குவதற்கு அது ஒரு சந்தர்ப்பமாக அமையும். நீங்கள் தொலைத்தொடர்பு ரீதியாக நீங்கள் அதிகமான வரியை அடவரப்போகின்றீர்கள். அந்த வரி சுமை, அந்த வரி தாக்கம் கிராமப்புற மக்களைத்தான் கூடுதலாக தாக்கும். ஆகவே இந்த ஃப்ரீ வைஃபை போன்ற அந்த நிலைமையை அந்த இடங்களிலே உருவாக்குவதன் மூலம் அந்த மக்களின் தொழில்நுட்ப அறிவை பெருக்கக்கூடியதாக இருக்கும் என்பதனை கூறிக்கொண்டு
நவ் ப்ளீஸ் வைண்ட் அப் ப்ளீஸ்.
மேலும் பிராந்திய அபிவிருத்தி அமைச்சர் இருக்கின்றார். இந்த நேரத்திலே அம்பாறை மாவட்டம் பிராந்திய அமைச்சின் செயற்பாட்டுக்குள் உள்ளடக்கப்பட்டிருக்கின்றது. ஆனாலும் அம்பாறை மாவட்டத்திலே இருக்கின்ற தமிழ் பிரதேசங்கள் உள்ளடக்கப்படாது இருப்பது மிகவும் மனவேதனைக்குரியது. அதனை நீங்கள் நடைமுறைப்படுத்த வேண்டும் என கூறி எனது உரையை முடித்துக் கொள்கின்றேன்.
බොහොම ස්තුතියි. ඊළඟට කේ ගරු කේකේ පියදාස මන්ත්‍රීතුමා. විනාඩි 4ක කාලයක් තියෙනවා.
මන්ත්‍රීතුමියනි, අත්තාලවාදී මිට ස්තුති කරමින් විශේෂයෙන්ම මධ්‍යම කඳු කරේ සිකේ පත්තෙච්ච අපේ ගරු දිගම්බරන් ඇමතුමා අමාත්‍යංශයවත් පතු ගත්තල පහසු අමාත්‍යංශය වෙනුවෙන් වත්වන කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමා මේ අමාත්‍යංශය භාරගෙන ඉතා සාර්ථකව වතු කරේ ගිය වසරේ නිවාස 2000කට වඩා වතු කරේ ජනතාවට නිවාස තනා දීලා තියෙනවා. ඒ වගේම වතු කරේ ලබන වසර සඳහා නිවාස 25000ක් අලුතින් ඉදිකිරීමට කටයුතු සම්පාදනය කරගෙන යනවා. වතුකරයට විශේෂයෙන්ම නිවාස 200000කට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. 25000න් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ 25000 බෙදා දීමේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන එක කොටසක්, එක පිරිසක්, එක පාටක් තෝරගෙන කටයුතු කරන්න එපා කියලා විශේෂයෙන් මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා. ඒ විශේෂයෙන්ම නිවාස බෙදා දීමේදී ප්‍රමුඛතාවය ලබා දෙන්න ඒ නිවාස ලබා දෙන්න යුතු පුජ්‍යලයන් තෝරාගෙන ඒ නිවාස ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරා කියලා විශේෂයෙන් මතක් කරනවා. නිවාස දෙන්න ඕන ලැයිම් අඩි 10 ලැයිමේ ජීවත් වෙන ඒ දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් මේ කරගන්න සත්කාර සේවයට මම විශේෂයෙන් ඔබතුමාට ස්තුති කරනවා. විශේෂයෙන් මේ ලබා දීමේදී ඔබතුමාගේම සදුන්ලත් කණ්ඩායමක් තෝරාගෙන මේ සඳහා විශේෂයෙන්ම වැඩපිළක් යොදලා මේ නිවාස විදාදී වැඩපිළ ආරම්භ කරන්න කියලා විශේෂයෙන්ම මතක් කරනවා. කොටසකට විතරක් මේ වැඩපිළ ක්‍රියාත්මක කරන්න එපා කියලා විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම කියන්නට ඕන පර්චස් හත ලබා දීමේදී දැන් ඒ තියෙන නිවාසයේ ඉදිරිය සහ පිටිපස තමයි ලබා දෙන්න තීරණය කරලා තියෙන්නේ. ඒ එපමණක් නෙවෙයි, අලුතින් මේ මුඩු ඉඩම්වල නිවාස තනා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිවාස ඉතා හොඳින් ඉදි කරලා තියෙනවා. ඒ නිවාස දැන් මීට ඉස්සෙල් කතා කරපු අපේ ගරු මන්ත්‍රීතුමාලා කිව්වා ඒ තියෙන ප්‍රමාණවත් මදි, හොඳ පහසුකම් තියෙන තැන්වල මේ නිවාස ලබාවිත් කියන ඒ ඉල්ලීම අපි කරනවා. ඒ වගේම ඒ නිවාස ඒ තැන්වල ලබා දෙන වගේම අනිත් පහසුකම් ඇති තැන්වලත් ඒ නිවාස ඉදි කරලා දෙන්නට ඕන. ඒ වගේම විශාල දුකක් මහන්සියක් විඳලා මේ වතුකරේ ජනතාව ධනයක් උපදෙන කටයුතු කරන අය ඒ අයට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ වතුකරේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටවන්න නිවාස විතරක් හදලා දුන්නට මදි. එයාගේ පඩි සම්බන්ධව විශේෂයෙන්ම බලන්නට පහුගිය කාලේ පාට බස්සන වැඩ පිළිවෙල දැන් හැමතැනම තියෙනවා. මේ පාට බැස්වීමෙන් විතරක් මදි. තාම බැරි වුණා මේ රටේ අවුරුදු දෙකක් ගත වුණා මේ යහපාලනය කියන වචනය තෝරගන්න බැරුණා මේ දෙපැත්තටම. එක පැත්තට තෝරගෙන තියෙනවා ආණ්ඩුව අපේ අතිගරු ජනාධිපතිතුමත් අපේ ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්මත් රනිල් වික්‍රමසිංහ මහත්මයා අපේ අග්‍රාමාත්‍යතුමත් මේ දෙන්නා එකතු වෙලා මේ රටටත් මේ රටේ ජනතාවටත් ආදරෙන් මේ රට ගෙනියන්න ඉස්සරහට උත්සාහ ගන්නවා. නමුත් එක කොටසක් කැමති මේ රට ඉස්සරහට ගන්නවට ඒකයි මෙතන තියලා තියෙන ප්‍රශ්නය. ඉතින් මේ කණ්ඩායම් දෙක එකට එකතු වෙලා මේ රට ඉස්සරහට ගන්න කටයුතු කරනවා නම් මෙතන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එම නිසා හැමදාම ජනතාව පාටවස්සල විශාල ශ්‍රමයක් මේ රට අහිමි කරන නිසා තමයි මේ රට පිටිපස්සට හැදෙන්නේ කියන එක මම විශේෂයෙන් මතක් කරනවා. එම මේ ශ්‍රම සත්‍ය ඉස්සරහට අරගෙන මේ ගල් උඩින්දගෙන හෝක්කු කණු උඩින්දගෙන මේ රට පස්සට අදින්නේ නැතුව මේ රට ඉස්සරහට ගන්න උත්සාහය ගන්න කියලා මම විශේෂයෙන් මතක් කරනවා. ඒ මතක් කිරීමේ ශ්‍රම සත්‍ය තුලින් මේ රට දායකත්වය ලබා දුන්නොත් මේ රට ඉස්සරහට
යගෙම අවසානයි ගරු මන්ත්‍රීතුමා.
තව තප්පරයක් දෙන්න. විනාඩි 3යි නේ දුන්නේ. ඇයි එහෙම කපල දාන්නේ? තව එක විනාඩියක් දෙන්න.
විනාඩි
4යි. මම විශේෂයෙන්ම කතා කරන්න අපේ ගාමීය කර්මාන්ත මහත්මයා වෙනුවෙන් එතුමා ගවපට්ටි පාලනය ඒ වගේම කුකුල් ගොවිපටන් අරගෙන ලබා දෙන්න විශාල උත්සාහයක් අරගෙන මේ කිරි වලින් මේ රට සම්පෝෂිත කරන බලනවා. විශේෂයෙන් මධ්‍යම කඳුකරේ ඒ වතුකරේ ජනතාවට හැම ඩිවිෂන් එකකටම මේ ගවයන් ලබා දීමේ වැඩපිළිවෙළක් ඇති කරන එහෙට වෙනම පාදේශීලකම් වරහස්ථා වෙනම කණ්ඩායම් යොදවන්නේ නැතුව වෙනම අමාත්‍යංශයෙන් කණ්ඩායමක් යොදවලා මේ සඳහා ඒ ජීවිත පුජ්‍යලයන් තෝරාගෙන මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කියලා විශේෂයෙන් මිල්ලා සිටමින් ඔබතුමාගේ අමාත්‍යාංශයේ නිලධාරී මණ්ඩලයටත් අනිකුත් සියලුම අමාත්‍යාංශවල නිලධාරී මණ්ඩලයටත් අද මේ විවාද ගන්න සියලු දෙනාට සුභ ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්පේ අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු විජිත බේරුගොඩ මන්ත්‍රීතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අද දවසේ වැදගත් අමාත්‍යාංශ කීපයක වැශීර්ෂයේ විවාදයට ගන්න මොහොතේ අදහසක් දක්වන්නට ලැබීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕන කඳුරට නවගම්මාන හා යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ගැන සාමාන්‍යයෙන් මිලියන 1.5ක පමණ ජීවත් වන ඒ වතුකරේ ජනතාව වෙනුවෙන් මෙවර නිවාස 25,000ක් සකස් කිරීම වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා. සමස්තයක් විදිහට ගත්තම වතුකරේ ඒ වැවිලි ක්ෂේත්‍රයේ ඉන්න ජනතාවගෙන් 80%ක් පමණ ජීවත් වෙන්නේ බොහොම తాවකාලික ඉඩ හැවුරුණු පහසුකම් බොහොම අඩු ලයින් කාමරවල තමයි ඒ අය ජීවත් වෙන්නේ. ඒ අය වෙනුවෙන් ලංකාවේ අනිත් ප්‍රදේශවල ජීවත් වෙන සාමාන්‍ය වැසියන්ට සාපේක්ෂව වතුකරේ ජීවත් වෙන ජනතාව වෙනුවෙනුත් ඒ අයට ඒ යුතුකම් කොටස ඉෂ්ට කරන්නට, ඒ අයටත් මේ රටේ පුරවැසියෝ විදිහට දෙවන පෙළේ පුරවැසියෝ විදිහට නොසලකා සමාන පුරවැසියන් විදිහට සලකන්නට නම් ඒගොල්ලන්ටත් ඒ සමාන අයිතිවාසිකම් සහ සමාන වරප්‍රසාද රජයක් විසින් ලබා දිය යුතුය. ඒ අනුව අපි විශ්වාස කරනවා මේ නිවාස හදලා දීම හොඳයි. හැබැයි නිවාස හදලා දීලා විතරක් මේ වතුකරේ ජීවත් වන ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් විසඳෙන්නේ නැහැ. මොකද අපි දන්නවා වතුකරේ ජීවත් වන ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය ගත්තම අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව අනිත් ජනවර්ගවලට සාපේක්ෂව ඒ අධ්‍යාපනයේ බොහොම අඩු මට්ටමක තමයි තියෙන්නේ. බොහෝ අය අපි දන්නවා අධ්‍යාපන මට්ටම අඩුකම නිසා ඒ වතුකරේ රැකී අවස්ථා නොමැති නිසා ඒ අයගේ ජීවනෝපාය සඳහා කුලී වැඩ සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකට යනවා අපි දකින්නට ලැබෙනවා. එනිසා මේ අයගේ අනාගතය ගැන හිතලා ඒ වර්තමානයේ අධ්‍යාපන තත්ත්වය දියුණු කරලා වෘත්ති අධ්‍යාපනය හෝ වෙනත් යටිතල පහසුකම් ලබලා දීලා මේ අය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කළයක් කරගත යුතුය. අනෙක් පැත්තෙන් වතුකරේ සෞඛ්‍ය තත්ත්වය අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව දුර්වල මට්ටමක තියෙන, පෝෂණ මට්ටමත් එහෙමයි. ඒ වගේම මාතෘ මරණ සංඛ්‍යාව, ලදරු මරණ සංඛ්‍යාව, ඒ උපතේදී අපේක්ෂිත ආයු කාලය, මේ සියල්ලම අවාසිදායක විදිහට තියෙනවා. අපි දන්නවා ජීවිතේ මේ අයගේ ජීවිතේ භෞතික ගුණාත්මක තත්ත්වයන් වර්ධනය වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒ අයට සමාන පුරවැසියෝ විදිහට සැලකුවා කියලා අපි විශ්වාස කරා. ඉතින් කඳුරට නව ගම්මානසයි යටිතල පහසුකම් අමාත්‍යතුමාට විශාල අභියෝගයක් තියෙනවා. මේ අය වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කිරීම සඳහා කටයුතු කරා. අපි දකිනවා බොහෝ වෙලාවට පහුගිය කාලේ මේ අයට දෛනික වැටුප වැඩි කර ගැනීම සඳහා උද්ඝෝෂණ ගණනාවක නිරත වුණා. නමුත් ඒ අයට ගේ ඉල්ලීම් පිළිබඳ ඒලගේ එයාගේ අවශ්‍යතාවයන් පිළිබඳව සාධාරණ බැලුවා කියලා අපිට විශ්වාස කරන්න බැහැ. කොහොම වුණත් වතුකරේ ජනතාව ගැන බලනකොට ඒ මධ්‍යම කඳුකරේ ආසන්නේ ඒ වතුකරවල ජීවත් වෙන ජනතාවට සාපේක්ෂව දිවයිනේ අනෙක් ප්‍රදේශවල, ඒ වගේ මොනරාගල වගේ ප්‍රදේශවල ඒ වතු ආශ්‍රිත ජනතාව සිංහල ජනතාවත් එක්ක සමග බොහොම බද්ධ වෙලා සමගියෙන් ජීවත් වෙන්නේ. ඒ අයගේ ආර්ථික දුෂ්කරතාවයනුත් ඉතා බරපතල මට්ටමින් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් විශේෂ අවධානය යොමු කරන්න කියලා අපි ගරු අමාත්‍යතුමාට සඳහන් කරනවා. එකම තවත් වැදගත් අමාත්‍යාංශයක් තමයි මේ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය. ඉතින් ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ගත්තම අද විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන වෙළඳපොලේ මේ සහල් මිල පිළිබඳ. අද වෙළඳපොලේ සහල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. රටේ ජීවත් වන ජනතාවගේ ජීවන වියදම දිනෙන් දින වැඩි වෙන මොහොතක මෑගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වැඩි වැඩියෙන් මුදල් වියදම් කරනකොට රජයේ ආදායම වෙනුවෙන් වැඩි බදුබරක් ගෙවන්න සිදුවන තත්ත්වයක් තුළ මේ රටේ ජනතාවට සහල් මිල සඳහා ඉහළ මිලක් සහල් මිලදී ගැනීම සඳහා ඉහළ මිලක් ගෙවීමට සිද්ධ වෙනවා. ඒ නිසා අපි දැක්ක පහුගිය දවස්වල සුළු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් උද්ඝෝෂණයක් කළා. වී අලෙවි මණ්ඩලයේ සතුව තියෙන වී ගබඩාවල ඒ ආරක්ෂිත තොග මුදාහැරලා මේ වෙළඳපොලේ ඉහළ යන සහල් මිල සමනය කරන්න කටයුතු කරන්න කියලා. අපි දන්නවා වෙළඳ කීප දෙනෙකුගේ ඒකාධිකාරයක් විදිහට මේ සහල් ව්‍යාපාරය කරගෙන යන්නේ. වෙළඳපොලේ කෘතිම හිඟයක් මවලා සහල් මිල ඉහළ නැංවීමට කටයුතු කරනවා. මොකද ඉදිරියට එන්නේ හොඳ කාලේ, උත්සව කාලේ, ජනවාරි මාසේ දෙසැම්බර් අවසානය වගේ වෙනකොට මිනිස්සු වැඩි වැඩියෙන් ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න පෙළඹෙන යුගෙ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා අමාත්‍යතුමාට, වී අලෙවි මණ්ඩලයේ සතුව තියෙන ඒ ආරක්ෂිත ගබඩාවල තියෙන ඒ සහල් තොග, වී තොග සහල් සඳහා එකෝ සහල් බවට පත් කළ සතොස වැනි ආයතනවලට, එහෙම නැත්නම් ඒ සුළු හා මධ්‍ය පරිමාණ ඒ මෝල් හිමියන්ට ඒවා ලබලා දීලා ඒ වෙළඳපොළට මුදා හරින්න. එහෙම නැති වුණොත් අනවශ්‍ය විදියට සහල් මිල ඉහළ යන්න ගියොත් රජය මේක පාලනය කරන්නට, විදේශ රටවලින් සහල් ගෙන්නන්න ගියොත් විදේශ විනිමය අර්බුදයකට මුහුණ පාලා තියෙනකොට තව තවත් අපිට විදේශ මුදල් වැය කරන්න වෙනවා. අපි දකිනවා වර්තමානයේ විදේශ සංචිත සීමා වෙලා තියෙන වෙලාවක රුපියලේ අගේ අඩු වෙලා දේශීය මුදලේ විදේශීය අගේ අඩු වෙලා තියෙන මොහොතක බරපතල ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙලා තියෙන මොහොතක තවත් මුදල් වෙන් කරලා සහල් පිටරටින් ආනයනය කරලා ඒවා බෙදලා හරින්ද ගියොත් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියන කාරණේ මේ වෙලාවේ සිහිපත් කරන්න. ඒ වගේම අපේ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා ශිෂ්‍යතුමා රජ රට ප්‍රදේශයේ නියෝජනය කරන අමාත්‍යවරේ එතුමා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරයි කියලා විශ්වාස කරනවා. අපි දකිනවා වී අලෙවි මණ්ඩලය සාමාන්‍යයෙන් හැම කන්නේකම වගේ වී මිලදී ගැනීමදී කරන්නේ 5%-10% අතර ප්‍රමාණයක්. මොකද වී අලෙවි මණ්ඩලයේ සතුව තියෙන්නේ ගබඩා සීමිත ප්‍රමාණයක්. වී අලෙවි මණ්ඩලයේ සතුව තියෙන ගබඩා සහ ඒ සමූපකාර සතුව තියෙන ගබඩා ප්‍රමාණය මධ්‍යස්ථාන බැලුවා මධ්‍යස්ථාන 4000ක් විතර තියෙනවා. මේ වගේ වී නිෂ්පාදනයේ අතිරික්තයක් තියෙන කාලවලට 5%-10% නැත්නම් එක ගොවියෙකුගෙන් කිලෝ 2000ක් පමණ තමයි ගන්න. ඒතකොට අනවශ්‍ය තදවදයක් මතුවෙනවා. ඉතින් ඒ තුල ඒ ගොවීන්ට තමන්ගේ වී ටික අලෙවි කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි හුඟක් වෙලාවට පෞද්ගලික වෙළෙන්දන්ට සහතික මිලට වඩා අඩු මිලට වී අලෙවි කිරීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ රටේ අපි දන්නවා ජනගහණය 80%ක් විතර ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන අය ගොවිතැන් කටයුතු වලින් ජීවත් වෙනවා. ඉතින් මේ අයගේ ආර්ථික ප්‍රධාන ආර්ථික ජීවනෝපාය තමයි කෘෂිකර්මාන්ත. ඉතින් මේ කෘෂිකර්මාන්තේ නියැලෙන ගොවීන්ගේ ඒ අස්වැන්න නෙලන කාලවලදී ඒ අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කරගන්නට නොහැකි වුණොත් ඒ අයගෙට ජීවිතයේ දෛනික කටයුතු සඳහා දරන්න සිද්ධ වෙන අඛණ්ඩ වියදම දැරීමට නොහැකි වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම වී අලෙවි මණ්ඩලයේ බාර අපේ ගරු අමාත්‍යතුමා ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා ඒ ගොවීන්ට සාධාරණයක් වෙන විදිහට කටයුතු කරයි කියලා අපි විශ්වාස කරා. ඒකම මේ වතාවේ තාම වී ගොවිතැන මහකන්නේ පටන් අරගෙන නැහැ. පටන් අරගෙන තියෙන 20%ක් විතර ප්‍රමාණයක්. මොකද වර්ෂාව සහ ස්වභාවික හේතු මත වී වගාව දිගටම කරගෙන යන්න බැරි මට්ටමක් පවතිනවා. ඒ අතරේ පොහොර සහනාධාරය දැන් දෙන්නේ මූල්‍ය සහනාධාරයක් මූර්ත සහනාධාරයක් නෙමෙයි. නමුත් මේ මූල්‍ය සහනාධාරයෙන් ප්‍රමාණවත් විදියට අවශ්‍ය පොහොර ප්‍රමාණය ගොවීන්ට තමගේ ගොවිතැන් වලට යොදා ගන්න බැරි මට්ටමක් තියෙනවා. අනෙක් පැත්තෙන් තාම එයාගේ පොත්වලට ලබලා දෙනවා කියපු මුදල් ටික ලැබිලා නැහැ. ඒ නිසා ඒවා කඩිනම් කරමින් පොහොර සහනාධාරිය සඳහා ලබා දිය යුතු මුදල් ලබලා දුන්නොත් මේ අයට පොහොර මිලදීලා අරගෙන ඒ ගොවිතැන් කටයුතු කරගෙන යන්න පුළුවන්කම ලැබෙයි. නමුත් මේ වෙනකොට වෙළඳපොළෙත් පොහොර වැඩි පොහොර සඳහා වැඩි මිලක් ගෙවන්න සිද්ධ වෙනවා ගොවීන්ට. ඉතින් කොහොම වුණත් ඒකම අපි විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍යාංශය. අපි ගරු සරත් අමුණුගම අමාත්‍යතුමා දැන් මොහොතට කලින් කතා කළා. විශේෂ ව්‍යාපෘති පිළිබඳව එතුමා බොහෝ දේවල් කතා කරා. මොකද එතුමා කතා කරා ලබන වර්ෂය අතිගරු ජනාධිපතිතුමා දුප්පත්කම තුරන් කිරීමේ වර්ෂයක් විදිහට නම් කළා තියෙනවා. මේ වෙනකොට 128ක් පමණ සමෘද්ධිලාභී මේ රටේ ජීවත් වෙනවා. එතකොට මේ දරිද්‍රතාවය මේ රටෙන් තුරන් කරන්න නම් මේ හැම අමාත්‍යාංශයක්ම සම්බන්ධීකරණය කරලා ජාතික සැලැස්මක් අනුව වැඩපිළිවෙලක් අනුව ඉලක්ක සහගත ගමනක් යා යුතු වෙනවා. නමුත් අපි දන්නවා සමහර අමාත්‍යාංශවලට මුදල් වෙන් කරලා තියෙන මුදල් දිහා බැලුවම ඒ දුප්පත්කම දුරු කිරීමේ ඒ රජයේ ප්‍රධාන අරමුණු කරා ළඟා වෙන්න පුළුවන් වේද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රාදේශීය සංවර්ධන ගරු අමාත්‍යවරයා දැන් ඇවිල්ලා ඉන්නවා. මොහොතකට කලින් එතුමාගේ අමාත්‍යාංශය ගැන කීප දෙනෙක් කතා කරා. මොකද එතුමාට ලැබිලා තියෙන්නේ මේ හද අමාත්‍යාංශයට වෙන් වෙලා තියෙන මුදල ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයට වෙන් වෙලා තියෙන බොහොම අඩු මුදල් ප්‍රමාණයක් මිලියන 621ක පමණ අඩු මුදල් ප්‍රමාණයක්. ඉතින් මේ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ඒ මිලියන 621කින් කළ යුතු දෙයක් නෑ අපි දකින විදිහට. මොකද මේ රටේ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා බොහෝ දේවල් කළ යුතුයි. හැබැයි මේ මුදලින් භාගයක්ම
විනාඩි දෙකක් කාලයක් තව තියෙන්නේ.
ප්‍රාග්ධන වේදම් තියෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක් මිලියන 200ක් පමණ. එතුමාට ඒක හැරෙන්නටවත් මදි. මම හිතන්නේ ඒ නිසා වෙන්න ඇති එතුමා උදේවරුේ මේ පාර්ලිමේන්තුවට ආවෙත් නැත්තේ ඒකට විරෝධයක් පළ කරන්න වෙන්න ඇති. මොකද එතුමා වගේ ඇමති කෙනෙකුට මම හිතන්නේ විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ නිසා එතුමාගේ අමාත්‍යාංශය සඳහා ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් ලැබලා දුන්නොත් එතුමා විශාල වැඩ කොටසක් කරයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ රටේ ප්‍රාදේශීය වශයෙන් බොහෝ විෂමතාවයන් තියෙනවා. අපි දන්නවා මේ බස්නාහිර පළාත තමයි ආර්ථික කටයුතු වලින් වැඩි දායකත්වයක් දක්වන්නේ 50%ක් විතර. අනිත් 50% දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්කවල තමයි ඒ ආර්ථික දායකත්වය ලබන්නේ. එනිසා ඒ සම්පත් බෙදියාමේ අඩු විෂමතාවයක් තියෙන දිස්ත්‍රික්ක, අඩු සංවර්ධනයක් තියෙන දිස්ත්‍රික්ක, ඒ වගේම දිලිඳුකම වැඩිපුර තියෙන ඒ පරිදී තියෙන දිස්ත්‍රික්ක සඳහා විශාල වැඩ කොටසක් කරන්න. හැබැයි මෙහෙම මුදල් වෙන් කරාම ඇත්තටම අපි දකිනවා ඒ යන ඉලක්කයට යන්න බැරි වෙයි කියලා. මොකද විශේෂයෙන් අපි දැක්ක පහුගිය දවස්වල ළමා සංවර්ධන අමාත්‍යාංශයට වෙන් කළා තිබුණේ 150,000. ඒ ඇමතිතුමාට සහ ඇමතිතුමියට සහ නියෝජ්‍ය ඇමතිතුමියගේ වාහන ගන්න වෙන් කළා තිබුණා 1,850,000. ඉතින් එහෙම බැලුවම මේ සංවර්ධනයේ කොහටද යන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වර්තමානයේ අපි දන්නවා ආර්ථිකය කඩාහැලෙන මට්ටමක් තියෙන්නේ. විදේශ සංචිත අඩු වෙලා ආයෝජන රටින් ඈත් වෙලා යන මොහොතක අපනයන ආදායම අඩු වෙලා ආනයන වියදම වැඩි වෙලා රාජ්‍ය සම්පත් අලෙවි කරලා ඒ මුදල් පියවගන්න කටයුතු කරන මොහොතක අපිට ඉදිරි සැලැස්මක් ගැන බලාපොරොත්තු තියාගන්නට අමාරුයි. එනිසා මේ අයවැය ලේඛනයෙන් වෙන් කළ තියෙන මුදල් විශේෂයෙන්ම මේ අමාත්‍යාංශවලට, ඒ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයට, ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට සහ විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍යාංශයෙන් මේ රටට, මේ ජන සමාජයට, මේ ආර්ථික සංවර්ධනයට දැනෙන්න පුළුවන් විශාල යමක් කරයි කියලා අපිට විශ්වාස කරන්න අමාරුයි. නමුත් මේ ලැබිලා තියෙන ප්‍රතිපාදන වලින් උපරිම ප්‍රයෝජනය අරගෙන මේ රටේ ආර්ථික සංවර්ධනයේ වෙනුවෙන් යමක් කරයි කියන විශ්වාසය තබමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු ෆීල්ඩ් මාර්ෂල් සරත් මොන්සේක ඇමතිතුමා.
ගරු මුලසනේ මන්ත්‍රීතුමියනි, මෙතෙක් වෙලා කතා කර කතිකයින් සහ මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් වගේ අමාත්‍යංශය ගැන කළ ප්‍රකාශවලට, යෝජනාවලට ස්තුතියි. ඒවා අපි ඉතා සතුටින් බාර ගන්නවා. මා හිතනවා මගේ කතාව තුළදී ඔවුන්ට යම් කිසි ආකාරයකින් පිළිතුරු, ඔවුන්ගේ සෑහීමකට පත්වෙන පිළිතුරු ලබා දීමට හැකි වෙයි කියලා. අමාත්‍යාංශය ප්‍රාදේශ සංවර්ධන විෂය ඉතාම පැරණි විෂයක්. මේ විෂය දීර්ඝ කාලයක් තිස්සේ නොයෙක් අමාත්‍යාංශ යටතේ, නොයෙක් ආයතන යටතේ පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. මා හිතනවා අතීතයේ හිටපු සියලු දෙනාත් යම් කිසි ප්‍රමාණයක සේවයක්, අවංකව උත්සාහයක් දරලා තියෙනවා. නමුත් රටේ තියෙන තත්ත්වය අනුව ඒ කරපු සේවයෙන් ලද ප්‍රතිඵල අපේ ඉලක්ක කරා ගමන් කරා කියලා මම හිතන්නේ අපි කාටවත් සෑහීමකට පත් වෙන්න පුළුවන් කියලා. මගේ අමාත්‍යාංශය ගැන විශ්වාසයක් තියලා ගරු ජන අතිගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා අමාත්‍යාංශය මට පවරලා තියෙනවා. ඒ ගැන අපි තුමන්ලාගේ විශ්වාසය රකිමින් ඉදිරියට ජනතාවට සේවයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි යටිතල පහසුකම් දියුණු කිරීම සඳහාම උත්සාහ කිරීමට බලාපොරොත්තුවක් නැහැ. මේ රටේ තියෙන සීමිත මුදලින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා විශාල අමාත්‍යාංශ ප්‍රමාණයක් සහ පළාත් සභා පාදී සභා ආදී වෙන් වී තිබෙන නිසා තිබෙන මුදලින්ම යමක් කිරීමට උත්සාහ කිරීම මං හිතන්නේ ඒක තේරුම් රහිත දෙයක් වේවි. ඒක නිසා අපි මුදල් සොයාගෙන ආයෝජකයන් හරහා හෝ ප්‍රධාන වශයෙන් මේ රටේ නොයෙක් පළාත්වල තියෙන ප්‍රාදේශීය සංවර්ධනයේ තියෙන විෂමතාවයන් තේරුම් අරගෙන ඒවා අඩු කිරීමට ඒ ප්‍රශ්න සහගත ප්‍රදේශ ඌව උතුරු මැදවැන් ප්‍රදේශවලට යම්කිසි සංවර්ධනයක් ලබා දීමට උත්සාහ කිරීමට අපි කල්පනා කරනවා. අමාත්‍යාංශයට විශේෂ වශයෙන්ම පැවරලා තියෙනවා රට පුරාම සාමාන්‍ය සංවර්ධනය, ඒ අතරම දිස්ත්‍රික් ගමයකට විශේෂ ව්‍යාපෘති කිරීම. රට පුරා සංවර්ධනය කිරීමේදී අපි බලාපොරොත්තු වෙනවා අනිකුත් රේකී අමාත්‍යාංශ සමග ගැටෙන්නේ නැතුව ඔවුන් කරන ප්‍රදේශවලට ඇතුල් නොවී ඔවුන්ට ශක්තියක් වෙමින් සම්බන්ධීකරණය කරමින් සංවර්ධනය සඳහා යන්න රටේ අපේ අමාත්‍යාංශයට පැවරී තියෙන විශේෂ ව්‍යාපෘති සඳහා දිස්ත්‍රික්ක නමයක් මධ්‍යම පළාතේ ඌව පළාතේ එක දිස්ත්‍රික්කයක් උතුරුමැද පළාත නැගෙනහිර පළාත ඒ ප්‍රදේශවල විශේෂ ව්‍යාපෘති කිරීම තමයි අපේ අමාත්‍යාංශයට ප්‍රධාන වශයෙන් පැවරලා තියෙන්නේ. ඒකන්ද එතනදී අපි රටේ තියෙන මුදල් වලින් නෙමෙයි රටට බලාපොරොත්තු වෙන ආයෝජකයන් හරහා සඳහා සහ ආධාර සඳහා ලැබෙන මුදල් වලින් තමයි විශේෂ ව්‍යාපෘති කිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අමාත්‍යාංශයට පැවරී තියෙන විශේෂ ව්‍යාපෘති වලට අමතරව අපි රට පුරාම නැවතත් ආයෝජකයන් හරහා මහා පරිමාණයෙන් කෘෂිකර්මය, කර්මාන්ත, සංචාරක කර්මාන්ත, සංචාරක ක්‍රියස්ථය නෙමෙයි සංචාරක කර්මාන්තය, සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය පහසුකම් සැලසීම, කෘෂිකර්මය කෘෂිකර්ම අමාත්‍යාංශය කරන ක්‍රියාදාමයෙන් පිටට ගිහිල්ලා මහා පරිමාණ කෘෂිකර්ම ව්‍යාපෘති ආයෝජකයන් සමත්කරණය හරහා එමත් ඊට අමතරව රටේ දැනට විරලව පවතින කර්මාන්ත කර්මාන්ශාලා හරහා ආයෝජකයන් හරහා ගොඩනැගීමට අපේ ආර්ථික ශක්තියක් වීමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂ වශයෙන් විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ මුදල් හිඟභාවයක් තියෙනවා. ඒ ගැන මෙතෙන්දී කලින් කතා කරපු ඉතා නිහතමානීව ඉතා වැදගත් විදිහට කතා කරේ මන්ත්‍රීවරයාත් ප්‍රකාශ කරා ප්‍රාදී සංවර්ධන අමාත්‍යාංශයට මුදල් ලැබිලා නැහැ කියලා. ඒක අපි පිළිගන්නවා. රටේ මුදල් හිඟයක් තියෙනවා. නමුත් අපි ඉස්සෙල්ලා කිව්වාගේ ආයෝජකයන් හරහා මේ සංවර්ධනය කිරීමටයි ඉදිරිපත් වෙන්නේ. නමුත් එතුමා කිව්වා වගේ මගේ හිතේ එහෙම කහටක් නැහැ. හිතේ තියෙන තරහක් ඉඳ මම මෙතෙන්ට නාවා නෙවෙයි. මම උදේ ඉඳලා මේ රූපවාහිනී යන්ත්‍රවලින් මෙතන සිදුවන සියලුම කතා අහගෙන හිටියා වෙනත් වැඩවලට සහභාගී වෙන ගමන්. මගේ අභිමතය තියෙන්නේ ආයෝජකයන් හරහා මේ සංවර්ධනය සඳහා යෑමට නිසා අපිට කිසිව ප්‍රශ්නයක් නැහැ. මුදල් ලැබුණ නැහැ කියලා හිතේ කහටක් තියාගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙලා නැහැ. නමුත් අපි මේ රටේ තියෙන විශාලම ප්‍රශ්නය තේරුම් අරගෙන රටට සතුවේ නිෂ්පාදන අඩුයි. හුඟක් දේවල් අපි ආනයනය කරනවා. ආහාර වර්ග පවා ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒවාගින් රටෙන් එළියට යන මුදල් ඉතුරු කර ගැනීමට සංවර්ධනයක් හරහා ආනයනය අඩු කරලා අපනයනය වැඩි කරලා යම්කිසි සංවර්ධනයට දායකත්වයක් වීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මගේ අමාත්‍යාංශය අනිකුත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශ වගේම ගමකට මිලියන බැගින් වෙන් කළ තියෙන සල්ලි සම්බන්ධීකරණය කිරීම, ඒ ව්‍යාපෘති සමාලෝචනය කිරීම, ඒ කර්තව්‍ය අපේ අමාත්‍යාංශවලට පැවරලා තියෙන අනිකුත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශවලට වගේම දක්ෂිණ සංවර්ධනය, වයඹ සංවර්ධනය, ඒ හරහා අපි අපේ අමාත්‍යාංශයේ යම්කිසි කාර්යයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළ තියෙනවා මුලසුනේ මන්ත්‍රීතුමියනි 2017 රටේ දිනුකම තුරන් කිරීමේ වර්ෂය හැටියට මේ වර්ෂය තුල අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන නොයෙක් ක්‍රියාකිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති හරහා විරකියාවට පිළියමක් සොයමින් විරකියාවෙන් මිදීමට විෂමතාවයක් ඇති ප්‍රාදේශවලට දුගී බවෙන් පැළෙන ජනතාවට යම්කි ශක්තියක් වීමට අපි බලාපොරොත්තු වෙමින් අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයට 2017 අපි දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලා මෙතෙන්දී හදබීම අධිකාරිය ගැන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මැතිතුමා ප්‍රශ්න කරලා තිබුණා. එතුමා විමසලා තිබුණා ඇයි හදබීම අධිකාරිය කියන්නේ කොළඹට කියලා. හදබීම අධිකාරිය මීට පෙර ඒක සීමා වෙලා තිබුණේ මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 7කට පමණයි. නමුත් ඉදිරියට හදබීම අධිකාරිය රට පුරා ව්‍යාප්ත කිරීම සඳහා අපට අමතර ප්‍රතිපාදන ලැබී තියෙනවා. ඒක හන්දා ගන්නුරුවේ තියෙන ගොවිපළ බලාගෙන සිටීමෙන් පමණක් හදබීම අධිකාරිය කරපු සේවයෙන් එළියට ගිහිල්ලා අනිත් ප්‍රදේශවලටත් හදබීම අධිකාරිය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය නිසා අපි හදබීම අධිකාරියේ කාර්ය මණ්ඩලය කොළඹ අමාත්‍යාංශයට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව එතුමා පවසලා තිබුණා හදබීම අධිකාරිය ගොවිපළට මම ගිහිල්ලා නැහැ කියලා. ගොවිපළට යෑම එතන වැදගත්ම දෙයක් කියලා මන් දැක්කේ නැහැ. නමුත් හදබීම අධිකාරියේ කාර්ය මණ්ඩලය මේ අමාත්‍යාංශයට ගෙනෙල්ලා වුණ අමාත්‍යාංශයේ ඉදිරියට වුණ පැවැරෙන කාර්යභාරය ගැන ස්ථානගත වීම ආදිය ගැන ඒ සියලු දේ ගැන අපි සාකච්ඡා හතරක් පවත්වලා තියෙනවා. හදිවිම අධිකාරිය අලුතෙන් යා යුතු මාර්ගයේ කුමක්ද කියලා අපි ඔවුන් සමග සාකච්ඡා කරලා තියෙනවා. මගේ අමාත්‍යාංශයට පැවැතිලා තියෙන දැනට පවතින එකම ආයතනය හදිවිම අධිකාරිය. හදිවිම අධිකාරිය ක්‍රියා කරන ආකාරය ගැන වචන කීපයක් ලැබී තිබෙන කෙටි වේලාව ඇතුළත ප්‍රකාශ කිරීමට කැමැති. හදිවිම අධිකාරිය පුළුල් කිරීම හා නවීනකරණය කිරීම තුළින් 2017 වසරට යෝජිත සංවර්ධන වැඩසටහන් රාශියක් මා ඉදිරිපත් කරනවා. මෙහිදී මා මූලික කාර්යභාරයක් ලෙස පාංශු ඛාදනය හා පාංශු හායනය වෙනුවෙන් හේතුවෙන් ආන්තිකව නිසරු බවට පත් ඉඩම් හෙක්ටයාර් 3000ක් විධිමත් පාංශු සංරක්ෂණ ක්‍රමමගින් සංරක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ කාර්යයන් සඳහා සහභාගී කර ගැනීමට අපේක්ෂිත ගොවි පවුල් ප්‍රමාණය 10000ක්. මෙම කාර්ය දිරිගැන්වීම සඳහා විධිමත් ලෙස සංරක්ෂණය කරලද ඉඩම් හෙක්ටාරයකට රුපියල් 20000ක දිරිදිය මනාවක් අදාළ ගොවියාට ගෙවනවා. පරිසරය හා ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම පිළිබඳ පාසල් දූදරුවන් දැනුවත් කිරීමේ අරමුණ ඇතිව සොබා සිසු නැනපවුර නමින් පරිසර වැඩසටහන ක්‍රියාත්මක කිරීමටද යෝජිතයි. පාසල් 40ක් හඳුනා ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මේ වැඩසටහන තුළින් දූදරුවන් 7500ක් දැනුවත් කිරීමට අපේක්ෂිතය. තවද ජල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පිහිටි පාරිසරික ලෙස වඩා සංවේදී ජල මූලාශ්‍ර 25ක් සංරක්ෂණය කිරීමට යෝජිතයි. පාංශු සංරක්ෂණය කරන ලද ඉඩම්වල පසේ ගුණාත්මක බව වර්ධනය කරමින් පාංශු පුනරුත්ථාපනය සඳහා කොම්පෝස් හා කාබනික පෝර නිෂ්පාදනය හා භාවිතය ප්‍රචලිත කිරීමේ වැඩසටහන් 2017 වර්ෂයට හඳුන්වා දීමට යෝජිතය. ඒ අනුව ගොවි පවුල් 8000ගේ සහභාගිත්වයෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 10000ක් නිෂ්පාදනය කිරීමට යෝජිතය. මෙහිදී පොහොර මෙට්‍රික් ටොන් 1ක් නිෂ්පාදනය සඳහා දිරිදීම නාලයස රුපියල් 1500ක මුදලක් එම ගොවීන් වෙත ලබා දීමට අපේක්ෂිතය. වාණිජ මට්ටමින් කොම්පෝස් පොහොර නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් හඳුනාගෙන ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රමිතිකරණය ලක් කිරීම හා සහතික කිරීම සඳහා කටයුතු කිරීමට යෝජිතව ඇත. අධිකාරියට අයත් ගොවිපළවල් දෙක තුල නිෂ්පාදිත කොම්පෝස් පොහොර වෙළඳපොළට හඳුන්වා දීමට යෝජිතයි. 2017 වර්ෂයේ තුල වෙළඳපළ වෙත කොම්පෝස් පොහොර මෙට්‍රික් ටොන් 10000ක් යොමු කිරීමට ඉලක්ක කර ඇත. කෙටිකාලීන හා මධ්‍යකාලීන භෝග වගාව නැති කිරීම සඳහා හෙක්ටයාර් 2ක ඉඩම් ප්‍රමාණයක් සඳහා රුපියල් 2500ක් වටිනා පැළ හා රෝපණ ද්‍රව්‍ය ලබා දීමට යෝජිතයි. ඉලක්කගත හෙක්ටයාර් ප්‍රමාණය 2500යි. තව විනාඩි කීයක් තියෙනවද ඔබතුමී? වර්තාව විනාඩි දෙකක් දෙන්න. අපේ අමාත්‍යාංශය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන ප්‍රාදේශීය සංවර්ධන ආයතන පනත මගින් මණ්ඩල දෙකක් පිහිටවනවා. ඒ මණ්ඩල දෙක මධ්‍යම පළාත ඇතුළුව බදුල්ල දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමටත් නැගෙනහිර සහ උතුරුමැද ප්‍රදේශය සංවර්ධනය කිරීමටත් යෝජිතයි. මේ මණ්ඩල හරහා නුවර නගරය සංවර්ධනය කිරීමට විශාල සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. ජෛක ආයතනයේ ආධාර සහ අනුග්‍රහය ඇතුව ඒ ආකාරයටම මධ්‍යම පළාතේ ඇති පාළුවටගේ ඉඩම් ආදිය නැවත සංරක්ෂණය කිරීම, ඕපි වගාව, කොකෝ සමාවෙන්න කොකෝවා වගාව, ගම්රිස් වගාව, ගව පාලනය වැනිදා ව්‍යාප්ත කිරීම නියමිතයි. තිරිකුණාමලයේ නැගෙනහිර ප්‍රදේශයේ විශාල ක්‍රියාවිතියක් සිංගප්පූරුවේ සබානා ජුරෝන් ආයතනය හරහා දැන්ටම සැලසුම් වීම පවතිනවා. තිරිකුණාමල වරාය දකුණු ආසියාවේ වාණිජ වරාය හැටියටත් නාවික වරාය හැටියටත් තිරිකුණාමලයට ඉන්දියාවත් සම්බන්ධී විශාල කර්මාන්තපුරයක් ඇතිකිරීමට ක්‍රියාත්මක සිදුවෙනවා, ක්‍රියාකරගෙන යනවා. උතුරුමැද පළාතේ අතිගෞරව ජනාධිපතිතුමාගේ සංවර්ධන සැලසුමට සම්බන්ධ වී කෘෂිකර්මය සහ කර්මාන්ත ගොඩනැගීමට අපි ක්‍රියා කරමු. ඊට අමතරව මම හිතන්නේ කෙටියෙන් දැනුම් දෙන්න ඕනේ, අමාත්‍යාංශයට මගේ වාහනවලට මිලියන 70ක් වියදක් වීම ගැන හැමදාමත් තාම නූගත් විදිහට කතා කරන මන්ත්‍රීලාට, මම අද වෙනකනුත් පාවිච්චි කරන්නේ මගේ පුද්ගලික වාහනයක්. මාස 10ක් ඇමති කෙනෙක් හැටියට ඉඳලා මම වාර්තාවක් කියලා තියෙනවා. තාම රජයෙන් පුෂ් බයිසිකලයක්වත් මට හම්බෙලා නැහැ. මම මගේ වාහනවල යනවා එනවා. නමුත් ඒ ලැබුණ මුදලින් අපි වාහනයක් ඕඩර් කරලා තියෙනවා. අනිත් ඇමතිවරු පාවිච්චි කරන විදිහේ වාහනයක්, විශේෂිත වාහනයක් නෙමෙයි. පරණ කාර් එකක් රිපයර් කරන්න දීලා තියෙනවා. ඒකට මිලියන 10ක් ගත වෙනවා. ඒ අරින් අපි මුදල් අවභාවිතා කිරීමක් සිද්ධ කරලා නැහැ. කවුන්නාසේ අහගන්න දොඩවන්නේ නැතුව කියන දේ තේරුම් ගන්න. මිලියන 10කින් තමයි රිපයර් කරන්න වාහනේ. කාර් එක BMW 7. ඒක රිපයර් කරන්න ඒ ගාණ යනවා. තමුන්නාසේ ලහගේ තේරුම් ගන්න. තමුන්නාසේ කරන වෘත්තිය ගැන මේ කියන්නේ. තමුන්නාසේ කරන වෘත්තිය මම දන්නවා. ඉතින් මේ ආකාරයට අපි මන්ත්‍රීතුමාට, සේනසිංහ මන්ත්‍රීතුමාට මම කියන්න ඕනේ, එහෙම අවබෝධයක් සිද්ධ වෙලා නැහැ. අමාත්‍යාංශයේ කුලිය ගෙවනවා මිලියන 11ක් මාසෙට. ඒකෙන් කියනවා ලක්ෂ 20ක් කොහෙට යනවා කියලා.
ගරු ඇමතිතුමා ඉක්මනින් අවසන් කරන්න, කාලය ගොඩක් අරන් වැඩිපුර අරන් තියෙන්නේ.
චෙක් කරන්න පුළුවන් මිලියන 11ක් මාසයකට ගියදන් යනවා. ඒක ගැන අපි කිසිම වංචාවක් හංගන්න දෙයක් නැහැ. වෘත්තිය ගැන කියන්න ඕන නම් තවුන්නාසේ පස්සේ බං හම්බෙන්න.
දැන් අවසන් කරන්න ගරු ඇමතිතුමා.
ඊළඟට මට අවසන් වශයෙන් කියන්න ඕනේ.
අවසන් කරන්න
මෙතන දිලුම් ගමුණුගම මන්ත්‍රීතුමා හිටියා.
වැඩිපුර කාලය
ගත්තා. තමයි ඊයේ කිව්වා ෆීල් මාෂල් තුමා නිතන් ආඩි වෙලා ඉන්නවා කියලා. එතුමාගේ පියා මේජර් ජෙනරල් කෙනෙක්. මගේ යටතේත් වැඩ කරලා තියෙනවා. එතුමා සේවයේ ඉඳෙද්දි ජෙනරල් ෆොන්සේකාගේ නම කිව්වත් පුටුවෙන් නැගිටින කෙනෙක්. ඒ වගේම අපට ගෞරව කරා, අපි එයාට ගෞරව කරා. එයාගේ පුතා මෙතෙන්ට ඇවිල්ලා ෆීල් මාෂල් නිකන් ඉන්නවා කියලා කීවීමට තරම් නූගත් වීම හවසට හැමදාම හැටියට කිසිම හැටියට එහෙම වාඩි වෙන්න කියනකන් හිටියේ.
දැන් අවසන් කරන්න ගරු.
තමුන්ගේ පුත්තල මේ අර මහින්ද රාජපක්ෂ සලකන ආකාරය ගැන අපි හොඳට දන්නවා.
දැන් අවසන් කරන්න ගරු ඇමතිතුමා.
කතා කරන්නේ කියලා මෙතන කල්ලියක් ගහගෙන හිටියට හැමදාම කල්ලියේ ඉඳගෙන කඩා කප්පල්කාරී වැඩ කරනවා, මේ ජාතිය අයහපත් වැඩ කරනවා, වාංචු දාගෙන උසාවි වලට යනවා අතීතේ ඉඳලා.
ඔව්.
මං අහගෙන හිටියා.
ඔව් දිලුම් මමුණුගම මන්ත්‍රීතුමා.
මම කිව්වේ බුද්ධිආංශේ නිලධාරීන්ගේ වැටුප දෙන්නේ නැහැ, ඒ නිසා ඔබතුමා ඒකට කටයුතු කරන්න කියලා කිව්වේ.
ඔබතුමා කියපු එක මං අහගෙන හිටියා. එළිය වාඩි වෙලා නිකන් ඉඳගෙන ඉන්නවා කියන එකක් කිව්වා. ඔබතුමා කියපු එකට මම උත්තරයක් දෙන්නම්. ඔබතුමා කියපු එකට මම උත්තරයක් දෙන්නම්. මේ කතාවට අදාළ නැති වුණත්
ගරු ඇමතිතුමා දැන්
ඒකට උත්තරයක් ඉල්ලනවා. ඔබතුමා මම දෙන්නද උත්තරයක්? ඔව් බුද්ධිආංශේ නිලධාරීන් නෙවෙයි මන්ත්‍රීතුමා, ඕනම කෙනෙක් රැකියාවේ ඉන්නකොට රජයේ සේවකයෙක් වුණත් ඒ සිරදඬුවන් රිමාන්ඩ් එකේ ඉන්නකොට ඒ චෝදනා අනුව වැඩ තහනම් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. එතකොට හමුදාවේ හිටියා රණවිරුවා කියලා ඒකේ වෙනසක් නැහැ. ඒක ෆීල්ඩ් මාෂල් කෙනෙකුට නෙවෙයි ජනාධිපතිතුමාටත් ඒක වෙනස් කරන්න බෑ.
හරි. බොහොම ස්තුතියි.